SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි එහෙමනම් ලෝකයේ තතුවිත්ති විමසා බැලීම ආරම්භ කරමු. ලෝ වටා විදේශ විත්ති සංග්‍රහයෙන් හැම සතියෙම සිකුරාදා දවසේ අපි ඔබ වෙත ගෙන එන විශේෂාංගය. සුපුරුදු විදිහට මේ විශේෂාංගයට තොරතුරු රැගෙනෙමින් අදත් සම්බන්ධ වෙනවා AFP ප්‍රවෘත්තිජාලයේ, ප්‍රංශ ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම මේ ඉරානි න්‍යෂ්ටික ගිවිසුම හා සම්බන්ධව මේ වෙනකොට වාර්තාවන අලුත්ම තොරතුරු කිරෙහි අවධානය යොමු කරමු. මේ සම්බන්ධව අපි දැන් දිගටම කතා බහ කරමින් එනවා. ඔබට මතක ඇති මෙහි සුළුමුළු පිළිබඳව ටිකක් මම කරුණු මතක් කළුතින්, ඉරානයේ තියෙන මේ න්‍යෂ්ටික කටයුතු අත්හදා බැලීම සඳහා යම් සීමාවක් පනවනු ලැබුවා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඒකරාශි වෙලා ගිවිසුමකට එකඟතාව පළ කරමින්. නමුත් මේ ගිවිසුමේ තියෙන කරුණුවලට ඉරානයේ පැත්තෙන් තියෙන එකඟතාව කඩවීම හේතුවෙන් මේ ගිවිසුමෙන් ඉවත්වන්නට ඇමරිකාව තීරණය කළා. ඒ අනුව ඇමරිකාව ඇරෙන්නට ප්‍රංශය, බ්‍රිතාන්‍ය වගේ අනිකුත් ප්‍රබල රටවල් තාමත් මේ ගිවිසුමත් එක්ක රැඳී සිටිනවා. බොහෝ අය උත්සාහ කරමින් සිටිනවා ඇමරිකාව නැවත වතාවක් මේ ගිවිසුමට කැඳවා ගන්නට, ඒ වගේම ඉරානය ටිකක් මට්ටු කරන්නට, ඔවුන්ගේ හිතුවක්කාරී ක්‍රියාපිළිවෙත අතහැරලා නැවත වතාවක් ගිවිසුමේ එකඟතාවලට ඔවුන්ව කැමැති කරවා ගන්න. ඒ අතරතුරේදී අපිට තොරතුරු වාර්තා වෙනවා. ගිවිසුම ප්‍රකාරව යුරේනියම් පිරිපහදු කිරීමේ සීමාව 3.67% වගේ මට්ටමක තිබුණේ. නමුත් ඉරානයේ හොර රහසේ මේ මට්ටම අභිබවා යමින් යුරේනියම් පිරිපහදු කිරීමේ කටයුතු සිද්ධ කළාය කියන කාරණාවත්. මේ තත්ත්වයත් එක්ක බලද්දී අමල්, මේ වෙනකොට මේ ඉරානයේ න්‍යෂ්ටික කටයුතු අත්හිටුවීමේ ගිවිසුමට මොකක්ද වෙන්නේ යන්නේ මේ තියෙන අලුත් වාතාවරණයත් එක්ක?
ඔව් දිලක්ෂි, දැන් අලුත්ම තර්ජනය වෙලා තියෙන්නේ ඉරානය මේ විදිහට යුරේනියම් පිරිපහදු කරලා ඔවුන්ට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමේ තත්ත්වයට ළඟාවීමේ අවධානම ගැන තමයි විශේෂයෙන්ම යුරෝපයේ රටවල් වල අවධානය මේ කාරණාව යොමු වෙලා තියෙන්නේ. මේ වෙනකොට ප්‍රංශය ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙක් යවලා තියෙනවා ඉරානයට, ඉරානය සමඟ සාකච්ඡා කරලා නැවතත් ඔවුන්ව ඒ අර ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඒ ප්‍රකාර සීමාවලට ඔවුන් නැවත යටත් කිරීමේ කටයුත්තට තමයි යුරෝපා බලධාරීන් දැන් යොමු වෙලා තියෙන්නේ. මෙතනදී ඒ සාකච්ඡාවටයක් දැන් ආරම්භ වෙලා තියෙනවා. නමුත් ඉරානය බොහොම දැඩි ලෙස ඔවුන්ගේ ස්ථාවරය රැඳී සිටිනවා. ඇමරිකාව මේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමත් සමග ඔවුන්ට අලුතෙන් පනවපු ඒ ආර්ථික සම්බාධකත් ඉවත් කරන්නේ නැත්නම් ඔවුන් තවදුරටත් මේ න්‍යෂ්ටික ගිවිසුමේ රැඳී සිටීමේ පළක් නැහැ කියන බොහොම දැඩි ස්ථාවරය ඔවුන් ඉන්නවා. ඒ පමණක් නෙමෙයි, ඔවුන් ඒ අර මුලින් එකඟ වෙච්ච කරුණු ඒවා උල්ලංඝනය කිරීමෙන් කටයුතු කිරීම තමයි දැන් මේ අලුත්ම තර්ජනයක් වෙලා තියෙන්නේ. න්‍යෂ්ටික අවියක්, එහෙම නැත්නම් මේ කලාපේ තවත් න්‍යෂ්ටික අවි බලවතෙක් බිහිවීමේ අවධානම තමයි දැන් මතුවෙලා තියෙන්නේ.
දැන් අමල්, අර මං කලින් සඳහන් කරපු ආකාරයට යුරේනියම් පිරිපහදු කිරීමේ සීමාව 3.67% මට්ටමක් තමයි නියම වෙලා තිබුණේ මේ ගිවිසුම ප්‍රකාරව. ඒ කියන්නේ කිසිම දවසක න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමේ මට්ටමකට යන්නට බැරි වෙන ආකාරයට ඉරානයේදී සිර කරනු ලැබුවා එක්තරා සීමාවකට. ඉරානයේ මේ සීමාව හොරෙන් අතික්‍රමණය කළා කියලා තමයි මේ චෝදනාව ඇමරිකාවෙන් එල්ල වෙන්නේ. දැන් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන්නට තරම් දුරට ඉරානයේ ගිහිල්ලා තියෙනවද, නැත්නම් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන්නට ඔවුන්ගේ යම් බලාපොරොත්තුවක් පිළිබඳව යම් රහසිගත තොරතුරු අනාවරණය වෙමින් පවතිනවද, මොකක්ද ඒ සම්බන්ධව තියෙන වාතාවරණය?
ඔව් දිලෘක්ෂි, න්‍යෂ්ටික අවියක් දිනු කර ගැනීමට නම් ඔවුන්ට යුරේනියම් වලින් 90% පිරිපහදු කරන්නට අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් දැනට ඔවුන්ට එය 4.5% දක්වා තමයි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔවුන්ට දැනට මේ 3.67% ප්‍රමාණයට පිරිපහදු කරන්නට ඔවුන්ට අවසර දීලා තියෙන්නේ. එය තමන්ගේ විදුලි බල ශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පමණයි. නමුත් ඉන් ඔබට ගිහින් මේක අවියක් දක්වා දිනු කර ගැනීමේ හැකියාව ඔවුන්ට තියෙනවද, නැත්නම් ඒ හැකියාව ඉදිරි කාලයේදී ලබා ගන්නට ඒ අවශ්‍ය තාක්ෂණය රට තුලින්ම ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ බිය නිසාම තමයි මේ වෙනකොට අනෙකුත් යුරෝපීය රටවල්, ඒ වගේම රුසියාව, චීනය බොහොම දැඩි ලෙස මේ ප්‍රශ්නයට යොමු වෙලා ඉරානය නැවතත් මේ ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන තත්ත්වයට ගෙනීමට තමයි මේ අලුත් උත්සාහයක් අරගෙන තියෙන්නේ.
දැන් මේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සහ න්‍යෂ්ටික බලාගාර පිළිබඳව අපේ උනන්දුව තවත් වැඩි වෙනවා. දැන් ඉරාන කතාබහෙන් අනතුරුව රුසියාවේ මීට කාලයකට කලින් පැවතුණු චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව නැවත වතාවක් කතාබහ ලෝකෙ පුරාම ආරම්භ වෙලා තියෙන නිසා, දැන් සෝවියට් රුසියාව සෝවියට් සමූහාණ්ඩුව යටතේ මේක මේ රුසියාවට අයිති වෙලා තිබුණට දැනට මේක අයිති වෙන්නේ මේ යුක්‍රේනයේ කියන රාජ්‍යයට. චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ පුපුරා ගියා මීට වසර 33කට වගේ කාලයකට උඩදී, ඒ කියන්නේ 1986 වසරේදී. නමුත් දැන් මේ ඛේදවාචකයේ සිදුවුණු කලාපයට පුද්ගලයන් යන්නේ නැහැ. මේකේ රේඩියේෂන්ස්, මේ විකිරණශීලී වාතය සහ පරිසරයක් නිර්මාණය වෙලා තියෙන නිසා ජනතාවට ඒ අහිතකරය කියන මතය මත මේ චර්නෝබිල් බලාගාර අනතුර සිදුවන කාලවකවාන වෙදී කිලෝමීටර් ගණනාවක අවට සිටි ජනතාව ඉන් බැහැර කරනු ලැබුවා. නමුත් දැන් අපිට අලුතින් ආරංචි වෙනවාමල් මේ යුක්‍රේන ජනාධිපතිවරයා යම්කිසි උනන්දුවක සිටිනවා කියලා මේ ප්‍රදේශයේ දැන් විකිරණශීලී තර්ජනයේ යම්තාක් දුරකට මර්ධනය වෙලා තියෙන නිසා මේක සංචාරකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න කියලා මේ ප්‍රදේශයේ නැරඹීම සඳහා ඒ තුළින් සංචාරක ප්‍රවර්ධන කලාපයක් කරන්නටත් ඔහුගේ යම්කිසි අදහසක් තියෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. දැන් මෙහෙම කරන්න පුළුවන්ද, දැන් මේ විකිරණශීලී ප්‍රබලතාවය පිළිබඳ සෑහීමකට පත් වෙන්න පුළුවන්ද මේ වගේ මට්ටමකට එන්නට?
ඔව් දිල්ලුක්ෂි, දැන් යුක්‍රේන් බලධාරීන් බොහොම ලොකු පරිශ්‍රමයක් අරගෙන ඔවුන් දැන් මේ චර්නොබිල් බලාගාරය, මේ ආපදාවට පත්වෙච්ච බලාගාරය සම්පූර්ණයෙන්ම ලෝහමය ආවරණයකින් වහන්නට දැන් කටයුතු කරලා තියෙනවා. මේ ලෝහමය ආවරණය යුරෝ බිලියන 1.5ක විතර වගේ විශාල මුදලක්. ඒ කියන්නේ ඇමරිකානු මුදල් වලින් බැලුවොත් ඇමරිකානු ඩොලර් මිලියන 1700ක විතර වගේ මුදලක් වියදම් කරලා මේ විදිහට මේ ලෝහමය ආවරණයෙන් මේ මුළු චර්නොබිල් බලාගාරයම වහන්න, ඒ නැත්නම් ඒ බලාගාරයේ න්‍යෂ්ටික බලාගාරය ඇතුළේ තිබිච්ච විකිරණ එළියට එම වැළැක්වීම සඳහා මේ ආවරණය දැන් ඇති කරලා තියෙනවා. ඉතින් දැනට තියෙන විදිහට ඒ ප්‍රදේශයට කාටද කිටි ඉතාමත් කෙටි වෙලාවකට එතරට ගිහිල්ලා එන්න හැකියාව තියෙනවා. නමුත් සංචාරක කර්මාන්තයක් හැටියට මේක දියුණු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. මොකද මේ වෙනකොට විශේෂඥයන්ගේ අදහස වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීමට නම් මේ විකිරණවල තියෙන හානිය ක්‍රමක්‍රමයෙන් ඒක අඩු වෙලා මහජන සෞඛ්‍යයට ඒක ඔරොත්තු දෙන ප්‍රමාණයට එන්න නම් තව අවුරුදු 24,000ක් විතර යයි කියලා. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඉතාලට අමාරුයි මේක කොහොමද මේ කාරණාව කරන්න කියලා. නමුත් යුක්‍රේන් ජනාධිපතිවරයා කියා සිටින්නේ මේ බලාගාරයට වෙච්ච හානියත් එක්කලා මේක එක්තරා විදිහකට අපි කියන මේ ඇඩ්වෙන්චර් ටුවරිසම් පැත්තෙන් ඒ වගේ ත්‍රාසජනක කටයුතු වලට කැමති පුද්ගලයන් ගිහිල්ලා නරඹන ප්‍රදේශයක් බවට පත් කිරීමේ ඔහුට හැකියාවක් ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. මොකද අද යුක්‍රේනය ගැන කියපු ගමන් බොහෝ දෙනා යුක්‍රේනත් එක්ක මතක් වෙන අනිත් නම තමයි මේ චර්නොබිල් න්‍යෂ්ටික ඒ විපත, ඒ ව්‍යසනයත් එක්කලා මේ රටට තියෙන මේ චර්නොබිල් කියන ඒ ඍණාත්මක නම වෙනස් කරන්නට තමයි යුක්‍රේන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙන උත්සාහ කරනවා කියලා. මේ ලෝහමය ආවරණය තුලින් ඒ අලුතෙන් ලැබෙන ඒ ආරක්ෂාවත් එක්කලා විකිරණ එළියට එීම වැළැක්වීම සඳහා ඒ අලුතෙන්ම මේ ආරන්තිය පියවරත් එක්කලා මේ ප්‍රදේශය කලින් තිබුණට වඩා මහජනතාවට ආපදාවකින් තොරව කෙටි කාලයකටවත් මේ ප්‍රදේශයට නැවත යෑමේ හැකියාව ඇවිත් තියෙනවා කියන කාරණාව තමයි.
ඔව්, මීට වසර 33කට කලින් සිදුවුණු මේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුරින් පුද්ගලයන් 30 දෙනෙකු විතර ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම පුද්ගලයන් 100 ගණනක් මේ විකිරණ ආශ්‍රිත රෝගී තත්ත්වලින් පසු කාලයේදී මිය ගියා. ඒ කාලයේ තොරතුරු පිළිබඳ විමසා බලද්දී අපිට වාර්තා වෙනවා ඒ අවට කිලෝමීටර් 30ක වගේ වට ප්‍රමාණයක පදිංචිව සිටි ජනතාව සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කරන්නට එවක පාලනාධිකාරිය තීරණය කළ තියෙනවා කියලා. අපි මීළඟට අවධානයට ලක් කරමු මේ ඇමරිකාවේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයාත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරත් ඇතිවලා තියෙන මේ නොහොඳ නුවක්කාඩුව මොකක්ද? මේ තත්ත්වයේ හින්දා ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කිම් ඩැරොක්ට මේ තනතුර අතහැරලා එන්නට පවා සිද්ධ වෙලා තියෙනවා. ඇමරිකානු පාලනාධිකාරිය විවේචනය කළා කියලා තමයි ඔහුට මේ චෝදනාව එල්ල වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්. මේ සිදුවීමේ සුළුමල අපි ටිකක් කතාබහ කරමු.
මෙතන ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ දිලුක්ෂි, ඇමරිකාවේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා නිතිපතා ඔහු තම රජයට ලබා දෙන ඒ රහස්‍ය වාර්තාවල සමහර අවස්ථාවල ඔහු සඳහන් කරලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඇත්තටම මේ පිස්සෙක්, මෝඩෙක්, එහෙම නැත්නම් කිසිම ඉවක් බවක් නැතුව කටයුතු කරන පුද්ගලෙක්. ඔහුගේ පාලනය ඉතාමත්ම අකාර්යක්ෂම, ඒ වගේම කිසි පිළිවෙලක් නැති රජයක් කියන කාරණාව කිම් ඩැරොක් කීප වතාවකම ලන්ඩන් නුවර විදේශ අමාත්‍යාංශයට ඒ වාර්තා ලබා දීලා තියෙනවා. මේ වාර්තා කිහිපයක් පහුගිය සතියේදී බ්‍රිතාන්‍ය පුවත්පත්වල පළ වුණා. ඉතින් මේ කොහොමද මේ රහස්‍ය වාර්තා මේ විදිහට බ්‍රිතාන්‍ය පුවත්පත්වල පළ වුණේ කියන කාරණාව දැන් ඇත්තටම විමර්ශනයට ලක් වෙමින් තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශ මේ පිළිබඳ දැන් ඒ පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. මොකද මේ විදිහට මේ තානාපතිවරයා රහස්‍යගතව එවපු වාර්තාව ජනමාධ්‍ය පළවීමත් එක්කම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වාර්තාවලට ප්‍රතික්‍රියා දක්වන්නට බැලගුණේ. ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මේ තානාපතිවරයා ඔහු මහා උද්දච්ච මෝඩයෙක්, ඔහු තමන්ගේ රට වෙනුවෙන් කිසි දෙයක් කරන්න හැකියාවක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. ඒකම ඔහුට ඇමරිකාවේ තියෙන රාජ්‍ය උත්සවවලට ඔහුට කරලා තිබිච්ච ආරාධනත් නැවත ඒව හකුලා ගත්තා. ඔහුට ඇතරම ඒව තහනම් කරන තත්ත්වයට පත් වුණා. ඉතින් මේ බ්‍රිතාන්‍ය තානාපතිවරයාට ඇමරිකාවේ වොෂිංටන් නුවර තමන්ගේ රාජකාරී කරන්න බැරි වෙන තැනට කටයුතු කරලා අවසානයේදී ඔහු තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වුණා. ඉතින් මේක එක්තරා විදිහකට මේ දෙරට අතර තානාපති මට්ටමේ අලුත් අර්බුදයක් බිහිවන තත්ත්වයටත් පත් වුණා. විශේෂයෙන්ම තෙරේසා මේ දැන් තමන්ගේ අග්‍රාමාත්‍ය තනතුර අතෑරලා ඉවත් වෙන්න ඉන්න ආසන්න අවස්ථාවක මේ වගේ ප්‍රශ්නයක් පැන නැගෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තානාපතිවරයා විවේචනය කිරීම පමණක් නෙමෙයි, ඩොනල්ඩ් ට්‍රම්ප් තෙරේසා මේවත් බොහොම දැඩි විවේචන ලක් කරලා අය පිළිබඳවත් බොහොම ඍණාත්මක ප්‍රකාශ ට්විටර් හඬා ප්‍රකාශ කිරීමෙන් ඉහළම රාජතාන්ත්‍රික මට්ටමින් දෙරට අතර අලුත් අර්බුදයක් නිර්මාණය වුණා. මේ තානාපතිවරයාගේ රහස්‍ය වාර්තා ජනමාධ්‍ය වාර්තා කිරීමත් එක්කලා.
දැන් හොංකොං වල පසුගිය කාලවක වානුවේදී ඇතුණු ඒ වීදි උද්ඝෝෂණ මාලාව ඔබට මතක ඇති. අපි මේ විශේෂාංගෙනුත් කතා බහ කළා. අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා මගින් ඔබ නොයෙක් විට ඒ සම්බන්ධව තොරතුරු දකින්නට ඇති. දැන් එහි පසුබිම පිළිබඳව ටිකක් මම මතක් කරනවා. මොකද මේ උද්ඝෝෂණ වලට හේතුපාදක වුණු කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ ධනාත්මක ප්‍රතිචාරයක් හොංකොං පාලනාධිකාරී මගින් මේ වෙනකොට ලැබිලා තියෙන නිසා, දැන් චීනයේ පාලනයට නතු වෙලා පැවතුණු මේ හොංකොං භූමි ප්‍රදේශය වසර 159 ක කාලයක් බ්‍රිතාන්‍යයට යටත් වෙලා පැවතුණා. ඊට පස්සේ 1997 වසරේ ජූලි මාසයේ පළවෙනිදා බ්‍රිතාන්‍ය විසින් ඒක නැවතත් චීනයට පවරලා දුන්නා. ඉතින් මේකේ ඇනිවර්සරි එක සංවත්සරයේ පවත්වුණා මේ ජූලි මාසයේ පළවෙනිදා. ඉතින් එදාට විශාල උද්ඝෝෂණ මාලාවක් නැවතත් ඇති වුණා. මීට කලිනුත් උද්ඝෝෂණය කරමින් පැවතුණු එක්තරා නීතියක් සම්බන්ධව, විශේෂයෙන්ම හොංකොං පාලනාධිකාරිය විසින් නව නීතියක් පනවන්නට අදාළ යෝජනා ගෙනෙමින් තිබුණා. ඒ තමයි හොංකොං හිදී අත්අඩංගුවට ගන්නා වූ යම් කිසි වසකකරුවෙක් උදාරපර නීතිය යටතේ නඩු ඇසීමේ කර්තව්‍ය උදෙසා චීනයට ලබා දීමේ හැකියාව ලබාගත හැකිවන පරිදි. ඉතින් මේකට හොංකොං වැසියන් දැඩි ලෙසින් විරුද්ධත්වය පළ කරමින් වීදි බැස්ස. මේක තවදුරටත් උත්සන්න වුණා හොංකොං භූමි ප්‍රදේශය නැවතත් චීනයට පවරා දීමේ මේ සංවත්සරයේ පැවතුණු ජූලි මාසයේ පළවෙනිදා. දැන් ඊට පස්සේ හොංකොංහි නායකවරිය කැරී ලෑම් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් තිබුණා. අපිට වාර්තා වෙනවා මේ සතිය වෙනකොට ඇගෙන් යම් කිසි වූ සුබදායි ප්‍රතිචාරයක් ලැබුණා කියලා මේ උද්ඝෝෂණකරුවන්ට. ඇයට මේ තීන්දුව තීරණය ගැනීමට හේතුවත් ඇගේ මේ තීරණය සදාකාලිකද යන්න පිළිබඳවත් මේ වෙනකොට යම් කිසි සැකසංකා මතුවෙමින් තියෙනවා. මොකක් තමල් එහි ඇත්ත නැත්ත?
ඔව් දිනක්ෂි, අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට කැරී ලෑම් ප්‍රකාශ කරා මේ අය විසින් ගෙනාපු පනත, මේ උදර්පණ පනත ඩෙඩ් කියලා. එහෙම නැත්නම් මේක දැන් මැරිච්ච දෙයක් හැටියට හැඳුන්වුවා. මේ විදිහට මේ පනත අවසානයි කියන කාරණාව කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. හුඟක් අය විශ්වාස කරේ මේ උදර්පණ නීතිය චීන ආණ්ඩුවේ අවශ්‍යතාවයක් අනුව තමයි අය මේ විදිහට හොංකොං පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ කියලා. නමුත් අය මේ විදිහට මේ උදර්පණ නීතිය දැන් අවසානයි කිව්වහම බලාපොරොත්තු වුණා මේ කැරලිකරුවා, නැත්තම් මේ වීදි බහැපු මිලියනයකට අධික පිරිසක් අයගේ මේ වචනේ පිළි අරගෙන තමන්ගේ ඒ විරෝධතාවය අවසන් කරයි කියලා. නමුත් ඒ විරෝධතාවයේ අවසාන වෙන බවක් පේන්නට නෑ දිරික්ෂි. මොකද මේ උද්ඝෝෂණකරුවන් කියා සිටිනවා මේ උදර්පණ නීතිය මේ විදිහට මේක ඩෙඩ් නෙමෙයි, ඒක ඇත්තටම සම්පූර්ණයෙන්ම අහෝසි කරගෙන ඒක පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නවයි කියන සහතිකය ඔවුන්ට අවශ්‍යයි කියලා. මෙතනදී 1997 හොංකොං ප්‍රදේශය චීනයට බාර දෙන අවස්ථාවේදී හොංකොං ප්‍රදේශය වෙනම නීතියක් යටතේ, එහෙම නැත්නම් චීනයේ කොටසක් වුණාට වෙනම හොංකොං පවත්වාගෙන ආපු නීතිය දිගටම තවත් අවුරුදු 50කට පවත්වාගෙන යනවාය කියන ඒ කොන්දේසිය මත තමයි නැවතත් චීනයට මේක ලබා දුන්නේ. ඉතින් ඒ 1997 බ්‍රිතාන්‍යත් එක්ක ඇති කරගත්ත එකඟතාවයේ අනුව ඒ පිළිවෙලට කටයුතු සිද්ධ වෙන්නට ඕනේ කියන එක තමයි උද්ඝෝෂණකරුවන් කියන්නේ. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව නම් කැරි ලෑම් පැහැදිලිව කියලා තියෙන්නේ මේ උදාර්පන නීතිය අය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන කාරණාව.
දැන් අපි මේ ඉන්දියාවට යමු. හැමදාම අපි ඉන්දියාව පිළිබඳව කතා බහ කරන්නේ මේ විවිධ දේශපාලනික කාරණානේ. නමුත් මේ අලි මිනිස් ගැටුමට හොඳ ප්‍රතිකර්මයක් ඉන්දියාව පැත්තෙන් අපිට වාර්තා වෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා සහ මේ අලි අතර ගැටුම් සිදුවෙන නිසා මේ අලින්ට සිදුවෙන ජීවිත හානි වළක්වා ගැනීම උදෙසා අපූරු ප්‍රතිකර්මයක් මේ ඉන්දියාවෙන් සොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව අපේ ඊළඟ කතාබහ මේකත් ඇත්තටම ලංකාවට ආදර්ශයක් වේවි කියලත් අපි කල්පනා කරනවා. ලංකාවෙත් මෙවැනි වූ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලත් හිතෙනවා. කොහොම හරි අල්ලපු රටින් හෝ උදාහරණයක් ගන්න පුළුවන් නම් ඒකත් වටින දෙයක්. අමල් මේ පැහැදිලි කිරීමක් කරමුද අපි මේ ඉන්දියාවේ යෝජිත මේ නව ක්‍රමයේ පිළිබඳව.
ඔව් දිනුෂි, දැන් ඉන්දියාවෙත් දුම්රිය මාර්ගයේ හරහා යන අලින් දුම්රියට ගැටීම නිසා 10ක් 12ක් විතරගේ ප්‍රමාණයක් වසරකට ජීවිතක්ෂයට පත්වෙනවා කියලා ගණන් හදලා තියෙනවා. 2013 ඉඳලා බැලුවොත් අලි 70ක් මේ විදිහට කෝච්චි වලට හැප්පිලා මැරිච්ච නිසා දැන් ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් යෝජනාවක් කරලා අලුත් වැඩපිළිවෙලක් වුන් දියත් කරනවා. විශේෂයෙන්ම මේ ඇසෑම් ප්‍රාන්තයේ තමයි ඉන්දියාවේ වැඩිපුරම අලි ජනගහනයක් ඉන්නේ. ඉතින් මේ ඇසෑම් ප්‍රාන්තයේ තියෙන දුම්රිය මාර්ගයේ දෙපස කිලෝමීටර් භාගයක විතර වගේ ප්‍රමාණින් වගේ ඇම්ප්ලිෆයර් එහෙම නැත්නම් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ගයි කරමින් යනවා. මේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඔවුන් විකාශනය කරන්නේ බඹරු විසින් ඇති කරන ශබ්දය. අලින් බොහෝ වෙලාවට මේ බඹරුන්ට බියයි, ඒ නිසා බඹරු ඉන්න ප්‍රදේශවලට අලින් එන්නේ නැහැයි කියන පදනම මත තමයි මේ විදිහට රේල් පාර දෙපස ශබ්ද විකාශන යන්ත්‍ර තුලින් බඹරුන්ගේ ශබ්දය විකාශනය කරන්න වැඩපිළිවෙලක් ඉදලා තියෙන්නේ. ඉතින් මේ තුලින් ඉන්දියාවේ දුම්රිය බලධාරීන් බලාපොරොත්තු වෙනවා වසරකට මේ විදිහකට 10ක් 12ක් අලින් කෝච්චියට හැප්පෙන එක නතර කරගන්නත් පුළුවන් වෙයි කියලා.
දැන් මේ අමල් මේ ඔබ සතුව යම් කිසි දත්ත සංඛ්‍යාවලයකින් තියනවද? දැන් ලංකාවේ වසරකට කොච්චරක් විතර ওই අනතුරු සංඛ්‍යාවකින් අලින් මිය යනවද කියලා?
සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට අලි 250ක් විතර ජීවිතක්ෂයට පත් වෙනවා. සාමාන්‍ය වැසියන් අලි මිනිස් ගැටුම නිසා 50 දෙනෙක් විතර වගේ ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මේ වසරකට ජීවිතක්ෂයට පත් වෙන අලි 250න් සෑහෙන පිරිසක් උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල තියෙන දුම්රිය මාර්ගවල දුම්රිය ගැටීම නිසා බොහෝ අවස්ථාවලදී මේ විදිහට විපතට පත් වෙනවා. ඉතින් ඒ අඩු කිරීමටත් දැන් ශ්‍රී ලංකා දුම්රියත් යම් කිසි ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරා. විශේෂයෙන්ම වේග සීමා පැනව රියදුරන්ට ඒ ප්‍රදේශවල රාත්‍රියේදී ගමන් කිරීමේදී එක්කම දුම්රියවලට ඉන්ෆ්‍රාරෙඩ් කැමරාස් හයි කරන්න වගේ එවැනි දේවලුත් අත්හදා බැලීම් කරන්න උත්සාහ කරා. නමුත් ඒවා තවම සාර්ථකව කරගන්න බැරි වෙලා තියෙනවා.
ඒක ඊටාත්ම ඛේදනීය තත්වයක්. වසරකට අලි 250ක් විතර මේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් හෝ නැත්නම් මේ වගේ පොදු ප්‍රවාහන සේවාවලට හසු වීමෙන් මිය යාම කියන කාරණාව ඇත්තටම මේ ඉන්දියාවෙන් හෝ ආදර්ශ අරගෙන මෙවැනි ඛේදනීය තත්ව සඳහා යම් ප්‍රතිකර්ම සොයා ගන්නට පුළුවන් නම් ශ්‍රී ලංකා රාජ්‍යයටත් ඒක ඊටාත්ම සතුටුදායක සහ සුබදායි තත්වයක් බවට පත්වේවි අලින්ටත් මිනිසුන්ටත් දෙපාර්ශ්වයටම. අමල් අපි ස්තුතිවන්ත වෙනවා ලෝකේ පුරාම තියෙන අලුත්තරතුරු සමීප කරන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙනම් අපි හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.